මීළඟට ගරු ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා ඔබතුමාට
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි
විනාඩි 5ක කාලයක් තියෙනවා.
ඇයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
5ක්
තොණ්ඩමණ මැතිතුමාගෙන් උත් විනාඩි 5ක් ලැබෙනවා.
නෑ. විනාඩි 5යි ඔබතුමාට තියෙන්නේ.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි හිටපු අමුදාපති සරත් පොන්සේකා මැතිතුමාගෙන් පස්සේ මටින් එතුමා නැවත වතාවක් 2009 වකවානුවට ගමන් කළා කියලා ආමිකාරයෙක්ගේ හෘද සාක්ෂිය අවදුනා කියලා මං හිතනවා කාලෙකට පස්සේ. ඉන් පස්සේ කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. අද අපි කතා කරන්නේ අපේ රටට ජනතාවටත් අතිශය වැදගත්ම අමාත්‍යංශයක් පිළිබඳව. ජාතික ආරක්ෂාව කියන්නේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ රටටත් අපේ ජීවිතයටත් ඉතාම වැදගත් අතිශය වැදගත්ම අමාත්‍යංශයක් පිළිබඳවයි අපි කතා කරන්නේ. හැබැයි ජාතික ආරක්ෂාව පිළිබඳ කතා කරන මේ වැශීර්ෂ විවාදයේදී අපිට ඇහුණා සත්‍ය දැනම ජාතික ආරක්ෂාවට ඉතිහාසයේ වෙච්ච බරපතලම මෑත ඉතිහාසයේ වෙච්ච බරපතලම තර්ජනය වෙලා තිබෙන වෙලාවේ ජාතික ආරක්ෂාව රාජ්‍යයක් විසින් ජාතියේ ආරක්ෂාව නැතිබංග කරලා තියෙන වෙලාවේ රාජ්‍ය විසින් රාජ්‍ය ආරක්ෂාව විනාශමුඛයට ඇදලා දාලා තියෙන වෙලාවේ ඒ පිළිබඳ කරුණු දැනදැන මේ ගරු සභාවේ ඇතැම් මන්ත්‍රීවරු කරුණු දන්නාසේ කතා කළා. කරුණු දැනදැන සත්‍ය දැනදැන අසත්‍ය ප්‍රකාශ කිරීම අපරාධයක් කියලා V.I. ලෙනින් කියලා තියෙනවා. එහෙම ගත්තොත් අද මේ සභාවේ සත්‍ය දැනදැනම අසත්‍ය ප්‍රකාශ කරපු ගරු මන්ත්‍රීවරු හිටියා ඒ අය අපරාධකාරයෝ හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ජාතික ආරක්ෂාව කාබාසිනිය කිරීමේ කාර්යයේදී එක කරුණක් පිළිබඳ විතරක් විශේෂ අවධානය මම යොමු කරනවා. එයන් කිසිවක් නෙවෙයි අපේ රටේ හමුදාවට විරුද්ධව විශේෂයෙන්ම විරෝධා රණවිරුවන්ට විරුද්ධව සිද්ධ වෙන දුෂ්ට මෙහෙයුම තුච්ච මෙහෙයුම රණවිරුවන් දඟෙඩියට දැක්වීමේ මෙහෙයුම ගැන. අපේ රටේ රණවිරුව අපි දඟෙඩියට දක්වනකොට ලෝකේ වෙනත් රටවල රණවිරුව සම්බන්ධයෙන් කතා කරන්නේ කොහොමද කියන්නේ කොහොමද මැදිහත් වෙන්නේ කොහොමද? තෙරේසා මේ කියනවා අපේ රටේ රණවිරුවෙකුට අත තියන්න මම කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ කියලා. තෙරේසා මේ රණවිරුව රැකීමේ කාර්ය තමන්ගේ පූජනීය මූලික වගකීමක් කොට සලකනවා. ඒ විතරක් නෙවෙයි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ඊයේ පෙරේදා කියනවා අපේ රටේ රණවිරුවෙකු හමුදා සෙබලෙකුට සෙබලෙක්ව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ. විතරක් නෙවෙයි කිසිදු ජාත්‍යන්තර අධිකරණ නිලධාරියෙකුටවත් මානවීයකම් නිලධාරියෙකුටවත් අපේ රටට ඇතුල් වෙන්නවත් ඉඩ දෙන්නේ නැහැ කියලා. තෙරේසා මේල එහෙම කියනකොට ඇමරිකානු රාජ්‍ය ලේකම්ල එහෙම කියනකොට අපි කොහොමද කියන්නේ? අනේ අපේ රටේ දැන්
අපි ජාතික ආරක්ෂාව
ආරක්ෂාව පිළිබඳ කතා කරනකොට අන්න ඇලන් කීනන් අපේ රටේ හමුදාවට යුධ අපරාධ චෝදනා නගලා 40,000ක් ඝාතනය කරයි කියපු ඇලන් කීනන් කියන සුද්දා මේ වෙනකොට මුලතිව් වලට ඇවිල්ලා ඒ අතුරුදානුවන් පිළිබඳ හොයනවා. ඒ විතරක් නෙමෙයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ගැටුම් පිළිබඳ කොමිසමේ 3 දෙනෙක් ඇවිල්ලා තියෙනවා ටී වික්ටර් සහරා ඇතුළු. ජාත්‍යන්තර බලවේග ඔක්කොම මේ රටට ගෙන්න ගන්නවා අපි කටක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි රටේ ආරක්ෂක ලේකම්තුමා කියනවා ජාත්‍යන්තර දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවට ආරාධනා කළ ජාත්‍යන්තර බලවේගවලට ආරාධනා කළා යුධ අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි තියෙනවා නම් එවන්න අපි ඒ පිළිබඳ පරීක්ෂා කරනවා කියලා. මේ වෙලාවේ මේ කතා කරන වෙලාවේ කරන්නකොට මහත්තයා රහස් පොලිසිය කඩ උත්තර දෙනවා. නාවික හමුදාවේ බුද්ධිංශ නිලධාරීන් 7 දෙනෙක් කඩ උත්තර දෙනවා. මේ කතා කරන වෙලාවෙත් මේ රටට නිදහස දීපු වරදට අපිට මරණ බයෙන් ගලව ගත්ත වරදට හිටපු නාවික හමුදාපතිතුමා රහස් පොලිසියේ කට උත්තර දෙනවා. අන්න අපි ජාතික ආරක්ෂාව හදපු විදිය ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ වෙලාව අවසන්යි.
ඒ නිසා කතා කරන්න ගොඩක් කරුණු. ඒ නිසා අපි ගරු තමුන්නාන්සලාගෙන් ඉල්ලනවා ඉතාම ඕනෑ කමින් මම එක කරුණක් පිළිබඳ විතරක් විශේෂ අවධානය යොමු කරනවා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒකට විතරක් මට විනාඩියක් දෙන්න. හමුදා බුද්ධිංශ රණවිරුවෝ මේ වෙනකොට 19 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. 19 දෙනෙක් කර්නල් ශම්මි කුමාරත්න ප්‍රධාන රණවිරුව 19 දෙනෙක් රක්ෂිත වන්දනාගාරගත කළා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි සභානායකතුමා ඉන්නවා. මම මේක ආරක්ෂක අමාත්‍යාංශ උපදේශකාර සභාවේ ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළා 2018 10 වෙනි මාසේ 18 වෙනිදා. ඒ රණවිරුවන්ට රක්ෂිත වන්දනාගාර ගත කරපු කාලේ තාම නඩු නැහැ. විනාඩියක් දෙන්න මේ කියලා අවසන් කරනවා. තාම නඩු නැහැ. ඒ අයට රක්ෂිත වන්දනාගාර ගත කරපු කාලේට පඩිය දුන්නේ නැහැ. හැබැයි යුදාමුදා බුද්ධාංශ දෙන්නේ නැති වෙනකොට නාවික හමුදාපත්තුමාට හිටපු රවීන්ද්‍ර විජේගුණවර්ධන මහත්මයාට අපි ස්තුතිවන් දෙනවා. නාවික හමුදාවේ රණවිරුවන්ට රක්ෂිත වන්දනාගාර ගත කරලා හිටපු කාලේට පඩිය දුන්නා. හැබැයි යුදාමුදාවේ දෙන්නේ නැහැ. අපි අහනවා මේ පරස්පරය මොකද්ද? ඒ පරස්පරය මොකද්ද? ඒ ආරස්වාරයකට වෙන්නේ නැද්ද? ආයතන සංග්‍රහමුදල් පුරස්සවදකට වෙන්නේ නැද්ද? යුද හමුදා විතරක් වැදගත් වෙන නිසා මම ඉල්ලනවා යුද හමුදා බුද්ධ්‍යංශේ රණවිරුව විශේෂයෙන්ම ශම්මි කුමාරරත්න ප්‍රමුඛ ඒ බුද්ධ්‍යංශ රණවිරුවන්ගේ ආරක්ෂිත වන්දනාගාරගත වෙච්ච කාලෙට අදාළ වැටුප එයාට තාම චෝදනා පත්‍ර නැහැ. නඩු නැහැ. තාම් බී රිපෝට් වලින්
නඩු අවසන් කරන්න
යනවා. ඒ අයට වහාම වැටුප ලබා දෙන්න කියන ඉල්ලීමත් මේ වෙලාවේ කරනවා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමා.
ස්තුතියි ඔබතුමාට. මීළඟට ගරු රෝහිණී කුමාර මන්ත්‍රීතුමිය විනාඩි 6ක කාලයක් ඔබතුමියට. ඊට ප්‍රථම මන්ත්‍රීතුමිය මුලාසනේ ගන්නවා.
ඔහොම මන්ත්‍රීතුමිය ස්තුතියි ගරු මුලාසනේ ගරු මන්ත්‍රීතුමියනි. මම අද යාතික ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ කතා කරන්න ලැබීම මම හිතනවා යුතුකමක් කියලා සහ වගකීමක්. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ අපේ අතිගරු ජනාධිපතිතුමා දුටු සිහිනය 2015 එක්සත් ජාතික පාක්ෂිකයන් සැබෑ කරලා දීලා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා එක්සත් ජාතික පක්ෂයේ රජය ඔබතුමාට සහයෝගය ලබා දුන්නා. ඒ ඔබතුමාගේ සිහිනය සැබෑ කරගන්නට නමුත් පහුගිය යුගයේ ඒ පිළිබඳව අමතක වීම පිළිබඳව පුංචි කනගාටුවක් සහ කලකිරීමක් තියෙන බව මතක් කරමින්ම අපේ ලග්ගල ප්‍රදේශයේ ඇති වෙලා තියෙන ගැටලු පිළිබඳව කතා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ඉරණමඩු දක්වා ජලය ගෙනියන්නට මොරගහ කන්ද සහ කළුගඟ කියන ව්‍යාපෘති යටතේ ජලය ගෙනියාමේ කර්තව්‍යයේදී අපේ ලග්ගල ප්‍රදේශයේ ඇති වෙලා තියෙන ගැටලු කතා කරන්න ඕනේ. විනාඩි 6යි ප්‍රශ්න වෙලයි කතා කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් කළුගඟ ජලාශය සහ මොරගහ කන්ද ජලාශය ඉදිකිරීමේදී හුදකලා වෙච්ච ගම්මාන කීපයක් තියෙනවා. ගුරුවෙල ජනතාවගේ ගැටලුවක් ඇති වෙලා තියෙන ගුරුවෙල ගම්මානය ඊළඟ ගැටලුව තමයි අර්ධ වශයෙන් යටවෙච්ච රජාවෙල කෝංගහවෙල මොරගොල්ල මිල්ලගහමුල තැන්න මාර්ගමුව කියන ගම්මානවල වනාලි ගැටලුව, පානීය ජල ගැටලුව, ජීවනෝපාය අහිමිවීම නිසා වියලි සලාකේ ලබා දෙන්නේ නැතිව ඒ අයට ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව තියෙනවා. මේ විග්‍රහ කර යුතු නමුත් කාලය හරස් වීම නිසා කාරුණික කාරණා හැටියට මම ඉදිරිපත් කරන්න ලෑස්තියි. ඒත් එක්කම ඒ අයට විකල්ප කුඹුරු ලබා දෙන්නට වගා කර අක්කර තුන් කාලක් ලබා දෙන්නට කටයුතු කරනවයි කියලා තීරණයකට ආවා. නමුත් ඒ ලබා දෙන්නට යන්නේ ලග්ගල පල්ලේගම ප්‍රදේශයෙන් වීම තුළ ඒ අය පදිංචි ස්ථානයේ සිට ලග්ගල පල්ලේගමට කිලෝමීටර 60ක පමණ ප්‍රමාණයක් තියෙනවා. එතකොට අක්කර තුන් කාලක් වගා කරගන්න කිලෝමීටර 60ක් දුර මේ අය යන්න ඕනේද කියන එක ගැටලුවක්. එනිසා ඒ සඳහා සුදුසු විකල්පයක් ලබා දෙන්න කියන එකත් ඉල්ලන්න ඕනි. ඒත් එක්කම මේ ජලාශය ඉදිකිරීම සඳහා මේ සින්නක් කර තිබ්බ ඉඩකඩම් තමයි ලබා දීලා තියෙන්නේ. නමුත් මේ බලපත්‍රය ලබා දීම තුළ ඒ අයට ඒ ඉඩමෙන් බැංකුවකට තියලා හෝ දෙයක් කරගන්නට සහ ඒකේ තියෙන වටිනාකමේ යම්කිසි අඩුවීමක් තියෙනවයි කියන එක මම විශ්වාස කරනවා. එනිසා ඒ අයට ඒ ඉඩම් ලබා දීමේදී ඒ ලබා දෙන කොන්දේසි ලිහිල් කරලා දෙන්න කියන එක මම මේ වෙලාවේ ඉල්ලනවා. ඊළඟ කාරණාව තමයි ගුරුවෙල ජනතාවගේ ගැටලුව. ඒ අයට තිබුණු ඉතිහාසයේ පුරාවට තිබුණු උල්පත සිඳී යාම නිසා ඒ අයගේ වගා කටයුතු අහිමි වෙලා තියෙනවා කරගන්න බැරුව. එනිසා ඉඩම් අහිමිීමේ ගැටලුවත් ජනගහනයේ අඩුවීම නිසා එහි හුදකලා වීමත් ගැන සලකලා බලලා ඒ අයත් ලග්ගල ප්‍රදේශයේ නව නගරයේ ආසන්නයේ පදිංචි කරවන්නට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ලංකාවේ විශාලම ජලාශය හැදෙන්නේ මගේ මැතිවරණ කොට්ටාෂේ. අපේ ජනතාව ඒක දිහා බලාගෙන හූල්ලනවා. මම දැන් අවුරුදු 3ක් මේ පාර්ලිමේන්තුවේ කියනවා අපේ ජනතාවගේ කෘෂිකර්මාන්ත දියුණු කරගන්නට අවශ්‍ය වැව් ටික හදලා දෙන්න කියලා. ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා හදපු වාර්තාවක් මම මේ පාර්ලිමේන්තුවේදීම ඉදිරිපත් කරා. ඒ ගැන ඇහැ කන පියාගෙන සිටීම පිළිබඳව මම කනගාටුව ප්‍රකාශ කරනවා. ඊළඟට පරිසරය ගැන කතා කරොත් අද යෝධ නිදිකුම්බ එහෙම නැත්නම් මිමෝසා පිග්‍රා කියන පැලෑටිය ඒක ආක්‍රමණශීලී පැලෑටියක් මහවැලිගඟ ආශ්‍රිතව මෙය බෝවීම නිසා අද වගා කරන්න තියෙන ඉඩම් විශාල ප්‍රමාණයක් විනාශ වෙලා ගිහින් තියෙනවා. ඒ නිසා මේ සඳහා ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක මම මේ ගරු සභාවට මතක් කර සිටිනවා. ඒ සඳහා ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මතක් කරනවා වේවැල් කියන ශාකය බොහොම දුර්ලභ ශාකයක් අපේ ලංකාවට දැන්. නමුත් මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ ව්‍යාපෘතියේ යටතේ මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව හැදෙන මාර්ගයක් සඳහා මේ වේවැල් ශාකයේ අඩංගු අක්කර 4ක පමණ ප්‍රමාණයක් විනාශ කරලා දාලා තියෙනවා. එය මීට වඩා ප්‍රයෝජනවත් විදිහට ගන්න තිබුණා. මොකද අද වේවැල් කර්මාන්තයෙන් ජීවත් වෙන පිරිසකුත් ඉන්න නිසා එය යට කරලා දාලා පස්වලින් යට කරලා දැමීම පිළිබඳව මම කනගාටු වෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊළඟ කාරණාව නකල්ස් රක්ෂිතේ මායිම් සලකුණු කිරීමේදී ජනතාව දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒ අයගේ ඉඩම සහ ගෙදර පිළිකන්නේ සමහර වෙලාවට ගිහින් තියෙනවා. ඒ අයගේ වැසිකිළිය කැලේට ගිහින් තියෙනවා. ඒ වගේ ගැටලු තියෙනවා. ඒ නිසා ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන්න විශේෂයෙන් ඇටන්වල රත්තින්ද පිටවල ඉලික්කුඹුර මහලකොටුව කහගල පුවක් පිටිය කියන වසම්වල මේ තත්ත්වයට මූණ දෙනවා කියන එක මම මතක් කරනවා. ඒක ඒ ගැන අවධානය යොමු කරන්න. මොකද මේවා පාරම්පරික ඉඩම්. අපි නකල්ස් ලෝක උරුමයක් වීමත් සමග ඒ රක්ෂිතයක් කළ යුතුයි. අපි ඒක අවධානයෙන්ම පිළිගන්නවා. මොකද එය රක්ෂිතයක් වෙලා එහි ජලපෝෂක ප්‍රදේශයේ රැක්කේ නැත්නම් මොරගහ කන්ද හීනයක්ම පමණයි. එය රැකිය යුතුමයි. ඒ නිසා නමුත් ඒ ජනතාවගේ අවශ්‍ය කටයුතු කරලා දෙනවා නම් හොඳයි. ඊළඟ කාරණාව ධම්මන්තැන්න කියන වසම එහි ඉන්න ජනතාව පවුල් 4යි. මම ඉල්ලීමක් කරනවා මේ පවුල් 4ත් එක්ක ලග්ගලට ගෙනියන්න. ගෙනහිල්ලා රඹුකොළුව වසම රක්ෂිතයක් කරාසේ මේ ධම්මන්තැන්න වසමත් රක්ෂිතයකට එකතු කරගන්න. එකතු කරගෙන ඒ පවුල් 4ත් ලග්ගලට ගෙනහිල්ලා ඒ අයට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. නැත්නම් ධම්මන්තොට ඒ පවුල් 4ට යටිතල පහසුකම් වලට වැය කරන මුදල් පිළිබඳව අපිට සාධාරණීකරණය කරන්න පුළුවන්ද කියන සාධාරණ සැකයක් තියෙනවා. ඊළඟ කාරණාව පොලිසිය ගැන කතා කරොත් අපේ ලග්ගල සහ මාතලේ දිස්ත්‍රික්කයේ බොහොම දුෂ්කර ප්‍රදේශ තියෙන්නේ. විශේෂයෙන් මගේ මැතිවරණ කොට්ටාෂයේ පොලිස් ස්ථාන 4ක් තියෙනවා. පොලිස් ස්ථානාධිපතිතුමාත් මෙතන ඉන්න නිසා මම කියන්න ඕනේ අපේ නිලධාරීන් බොහොම අපහසුතාවයන්ට පත් වෙනවා වාහන පිළිබඳව. ඒ අයට යන්න සුදුසු වාහන නැහැ. ඒ අයට පදින්න තියෙන බයිසිකලේ යතුරුපැදිය ඒගොල්ලන්ගේ පෞද්ගලික යතුරුපැදිය තමයි පාවිච්චි කරන්නේ.
ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියගේ කාලය අවසන් වෙනවා.
මට විනාඩියක් දෙන්න අවසාන කාරණාව. ඒ නිසා ඒ යතුරුපැදිය ඒ අයට ලබා දෙන්න කටයුතු කරන්න වනාලි ගහන ප්‍රදේශයක්. ඒ නිසා ඒ අයට යන්න ඒගොල්ලන්ගේ ආරක්ෂාව තියෙන්න ඕනේ. ඊළඟ කාරණාව ඒ අයගේ වැටුප් පිළිබඳව සහ ඒ අයගේ ගෙවීම් පිළිබඳ ගැටලුවක් තියෙනවා. මූලික වැටුපට අදාළව රාජ්‍ය සේවයට වැඩි කළ 100%ක සංයුක්ත දීමනාව මෙතෙක් පොලිස් නිලධාරීන්ට ගෙවීම් කරලා නැහැ. සෙනසුරාදා ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්වල නිවාඩු නොමැති අතර එම දිනයන්හි වැඩ කළද විශේෂ ගෙවීමක් හෝ අතිකාල ගෙවීමක් හිමි කරලා දීලා නැහැ. මේ වගේ ගැටලු කීපයක් තියෙනවා පොලිස් නිලධාරීන්ගෙන්. ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න. අවසාන වශයෙන් මම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එක අවස්ථාවකදී මුල් කාලයේදී එතුමා අපිත් එක්ක බොහොම හොඳට එකතු වෙලා මේ අපේ ලග්ගල තිබ්බ ගැටලු සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒවට උදව් කරා. ඒ වෙලාවේදී ඒ හිටපු නිලධාරි මහත්වරුන්ටත් ලේකම්තුමාන්ල ඇතුළු සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අජිත් මාන්නපෙරුව මැන්තුමාට අපි ස්තුතිවන්ත වෙනවා වර්තමානයේ අපිත් එකතු වෙලා මේ කටයුතු කිරීම ගැන. මේ සියලු අඩුපාඩු කතා කරාම තමයි අපිට ගැටලු වෙන්නේ. අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමිය මේ කේලාම් මෙහාට මෙහාට කීම තුල ජනාධිපතිතුමා පෞද්ගලිකවම අපිට වෛර කරන තත්වයක් ඇවිල්ලා නිලධාරීන් ඉස්සරහා අපිව හෙලා දකිනවා විවේචනය කරනවා. ඒ ගැන මම කලකට වෙනවා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අමාත්‍යංශවල ඇතැම් නිලධාරීන් අපේ ලග්ගල ජනතාව ආවහම ඔයා රෝහිණීගේ කණ්ඩායමේද කියලා අහන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ලග්ගල ජනතාවට කණ්ඩායම් නැහැ. ඒ අයට ඇතිවෙච්ච ප්‍රශ්න පමණයි තියෙන, ඒවට අපිට පිළිතුරු පමණයි අවශ්‍ය වෙන්නේ. එනිසා ඒ බව මතක් කරමින් සහයෝගය ලබා දීනු සියලු නිලධාරීන්ට මගේ ස්තුතිය පුද කරමින් මං නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. මීළඟට එස්.එම්. චන්දසේන ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 5ක් කාලයක්.
ගරු සභාපතිතුමියනි, මම විශේෂයෙන් මහවැලි ප්‍රශ්න සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහවැලි ඉඩම් වලට බලපත්‍ර, වාණිජ ඉඩම් සහ ගොවි ඉඩම් වලට බලපත්‍ර මහිතේ ජනාධිපතිතුමා වැදගත් වෙලා විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා. නමුත් 130යි දීලා තියෙන්නේ. තවත් 170කට පමණ මේ ඉඩම් ප්‍රශ්නේ සදබල විදිහට බලපානවා. අද වාණිජ ඉඩම් 70 ගණන් වල ගත්ත අයට මේ එක එක විදිහට එකතු වෙලා ඇවිල්ලා ලක්ෂ ගාණක් වදු මුදල් ගෙවන්න එක සැරේ සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ලොකුම අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. අද තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක විශේෂයෙන්ම මේ වදු මුදල් ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. ආර්ථික අවපාතයක් තියෙන වෙලාවේ ඒ තමන්ට වෙළඳාමක් කරා ගන්න තියෙන ශක්තිය සහ ආදායම් අඩු නිසා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරොත් හොඳයි කියන එක මම මතක් කරනවා. ඒ වගේම මේ බදු තක්සේරු කිරීමේදී, තක්සේරු කිරීමේදී විශාල වටිනාකමක් තක්සේරු දෙපාර්තමේන්තුව මේ මහා වැලි ඉඩම් වලට ලබා දීම නිසා විශාල අපහසුතාවයකට බදු ගෙවන්නම් මේ ඉඩම් ලබා ගත්ත අය පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ තක්සේරු කරන ඒ ගණන, එහෙම නැත්නම් තක්සේරුව අඩු ගණනකට ඒ බද්ද ලබා දුන්නොත් මේ අයට බදු ගෙවන්න බොහොම පහසු වෙනවයි කියන එක තමයි අපිට වැටහෙන්නේ. අයගේ ඉල්ලීම එහෙමයි. ඒ වගේම මහවැලි ඉඩම් දැන් එච් කලාපේ ගත්තම ගල්නෑව ප්‍රදේශයේ ඇතුළු මුලින්ම පටන් ගත්ත ප්‍රදේශවල දැන් තුන්වෙනි පරම්පරාව යන්නේ. ඉඩම් අක්කර ගොඩ ඉඩම් අක්කර භාගයයි, ඒ වගේම කුඹුරු අක්කර දෙකමාරයි ලැබිලා තියෙන්නේ. ඒ වෙලාවේ තිබුණ එක පවුලකට තමයි ඒ ඉඩම් ප්‍රමාණය ලැබුණේ. නමුත් දැන් තුන්වෙනි පරම්පරාව එක පවුලේ පවුල් 3-4 ඉන්නවා, 15-20. නමුත් මේ අක්‍ර භාගයෙන් සහ අක්‍ර දෙකමාරේ මඩ ඉඩම් නැත්නම් ගොවි ඉඩමෙන් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ලොකු ආර්ථික ප්‍රශ්නයකට මේ මහවැලි මුලින්ම පදිංචි කරපු අයට පත් වෙලා තියෙනවා. නිසා වෙනස් ආර්ථික මාර්ග මහවැලි අමාත්‍යාංශෙම්ම මේ සඳහා මහවැලි අධිකාරිය ලබා දිය යුතු වෙනවා. මේ පවුල් වල අයට ආදායම් ජීවත් වෙන්න කො කර්මාන්තශාලා ඇති කරන්න ඕන, එහෙම නැත්නම් වෙනත් කුෂිකාර්මික පැත්තෙම්ම වැඩි ආදායම් ලබන ආකාරයේ වැඩපිළිවෙළ සකස් වෙන්න ඕන. නමුත් එහෙම විශේෂ වැඩපිළිවෙළක් පේන්නේ නැහැ. සමහර ප්‍රදේශ තියෙනවා අකර 5-6, අකර 20-25 තියෙන ගොවියෝ ඉන්නවා සම්ප්‍රදායික ප්‍රදේශවල. නමුත් මහවැලි ප්‍රදේශවල සීමා වෙලා තියෙන්නේ. ඒ අකර දෙකමාරට එහයින් යන්න බෑ. ඒ නිසා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. නැත්නම් ඒ දෙවැනි තුන්වැනි පරම්පරාවල වෙනතම ඉඩම් දෙන්න ඕන. එහෙම නැත්නම් කර්මාන්තශාලා ඇති කරලා කර්මාන්තශාලාවක යම්කිසි රැකියාවක් ලබා දීලා ඒගොල්ලොන්ගේ ජීවත් වීමට ජීව වෘත්තියක් ඇති කරන්න ඕන. ඊළඟ කාරණේ තමයි මහවැලිය ගැන කතා කරනකොට අපි දන්න දෙයක් තමයි මහවැලියේ ජල කළමනාකරණය පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. මොකද අපේ රටේ දැන් මේ තියෙන වර්ෂාව අඩුකම වහින කාලේට ගම් වතුර යන්න වහිනවා. පායනකොට පායනවා. ඒ නිසා මේ මහවැලිය කියන්නේ මේ රටේ ජල ප්‍රදේශ ශාල යක් අයිති අමාත්‍යාංශයක් මහවැලි අධිකාරිය. ඒ නිසා මේ ජලය කළමනා කිරීමේදී විශේෂ වැඩපිළිවෙල සකස් කරා ගන්න. අපි දැකලා තියෙන සමහර කාලවල ජල් කන්නේ මාස් කන්නේ වර්ෂාව වැහැලා වතුර ටික ගලාගෙන ගියාට පස්සේ තමයි කන්න රැස්වීම තියලා ගොවියෝ අවදි කරන්නේ. එතකොට ඒ වෙනකොට මේ ආශ්වැසෙන් පුළුවන් වෙනවා ඉඩම් හුඟා දුරට සංවර්ධනය කරන්න. නමුත් මාසයක් දෙකක් ඒ ජලය අපතේ යනවා, ගංගාවල දිගේ මුදුනට යනවා. නමුත් අර මම එක උදාහරණයක් 2015 වර්ෂයේදී කලාබව සම්පූර්ණයෙන්ම කිරිලා ඉතිරිලා ගිහිල්ලා වාන්ද අම්මා. වාන්දාලත් මාසිකට පස්සෙ තමයි වසුරු දුන්නේ. නමුත් ඊට පස්සේ බලපුවාම ඒ වැවේ තියෙන වතුර ටික අවසන් වුණාට පස්සේ වතුර මදි වුණා. කන්න දෙකක් වැඩ කරන්න පුළුවන් වතුර ටික පාවිච්චි කරපු හැටි ඉතාල වැරදි. ඒ නිසා මහවැලි ඊ අද වාක්‍යෙම යුතුකම තමයි සියන ජලය අර පරිස්සමෙන් ගොවි බිම් වලට ලබා දීම. ඊළඟ කාරණේ තමයි මොරගහ කන්ද ජලාශය ඉදිකරනකොට විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව බලාපොරොත්තුෙන් හිටියා. බොහොම ඉක්මනට අනුරාධපුරට මේ මොරගහ කන්ද ජලය ලැබෙයි කියලා. තාම මොරගහ කන්ද ජලය අනුරාධපුරයට ලැබෙන ඒ ඒ පාටක් පේන්න නැහැ. තව ඇලක්වත් කපලා අඩුම ගානේ මේ එනවයි කියන වතුර ටිකක් ලැබෙනවයි කියන දේවත් තව පේන්න නැහැ. නිසා විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශයලදී එතුමා අපි ඉල්ලා සිටිනවා මේ අනුරාධපුරයට ජලය ලබා දීමේ වැඩපිළිවෙල පුළුවන් තරම් ඉක්මන් කරලා. මොකද මේ විශාල නියගයෙන් පීඩාවට පත් වෙන ප්‍රදේශ තියෙනවා. ඔය මැදවච්චිය, කරූපතාන ඒ වගේ පදවිය ප්‍රදේශවලට. ඒ නිසා අපි පුළුවන් තරම් ඉක්මනින් මේ මොරගහ කන්ද
ඔබතුමාගේ කාලය අවසන්.
ඔව් ජලය ලබා දෙන්න කියලා දෙනවා. අවසාන වශයෙන් මට තප්පර 30ක් දෙන්න. පරිසර අමාත්‍යාංශයේ යටතේ ඉඳිකිරීම් වලට මේ රටේ විශාල බාධාවක් වෙලා තියෙනවා. මේ නීති රීති දේවල් ලිහිල් කරන්න වෙනවා. මොකද ගල් වැලි ටික බොරළු ටික ලබා ගැනීමේදී මේ තියෙන නීති රීති අනුව බොරළු වලට ගල් වලට වැලි වලට ගෙවන ගාන අද පාවිච්චි කරන අයට වැඩියෙන් ගෙවන්න වෙලා තියෙනවා. ඒක ඒකෙන් අතරමැදියෝ තමයි මේකෙන් ගසා ගන්නේ. ඒ නිසා මේ සඳහා සහනයක් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මම ඊට වඩා කාලය නැති නිසා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට රෝහන් රත්වත්ත ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. මම හිතන්නේ යහපාලන ආණ්ඩුවේ අවසානද මන් දන්නේ හතරවෙනි හෝ පස්වෙනි ආයවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සහ පරිසර අමාත්‍යාංශයේ තුන්වනවර කියවීමේ විවාදයට එක්වීමට අවස්ථාව ලබා දීම ගැන අපි ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා. ගරු මන්ත්‍රීතුමිය, මම හිතන්නේ විශාල කතා රාශියක් අද ඇහුවා. හැබැයි මට අවශ්‍ය වෙලා තියෙනවා අපේ රටේ ඉතිහාසය දිහා බැලුවම මේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවන් මොනවාද කියලා. මම දන්නවා අපේ රටේ ඉතිහාසයේ විවිධ විදේශ ආක්‍රමණ අවුරුදු 2500ක් තිස්සේ මේ රටට ඇවිත් තිබෙනවා. ඒ ආක්‍රමණ ඔක්කොම ඉවර වෙලා අපට 1948 නිදහස ලැබීමෙන් පසුව අපේ රටේ තිබ්බ එකම එක දේශපාලන පක්ෂයයි ඒ ශ්‍රී එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය ඒ සුද්දංගේ ගැතිගම් කරද්දී ඒකට විරුද්ධව SWRD බණ්ඩාරනායක මැතිතුමත් DA රාජපක්ෂ මැතිතුමා ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරලා 1956 SWRD බණ්ඩාරනායක මහත්තයා රජයක් පිහිටවනවා අගමැතිවරයා හැටියට. හැබැයි එතුමා ඒ කරගෙන යන වැඩපිළිවෙල නැවැත්වීම සඳහා කුමන්ත්‍රණය කරලා 1959 SWRD බණ්ඩාරනායක මහත්තයාව ඝාතනය කරනවා. කෙසේ වෙතත් සිරිමාව බණ්ඩාරනායක මැතිනිය මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පණ පොවමින් 1970 දක්වා එතුමිය මේක අරන් එනවා. 1970 අපි පිළිගන්නවා එතුමියගේ ප්‍රතිපත්ති ටිකක් දැඩි ප්‍රතිපත්ති වුණාට එදා ඒ ප්‍රතිපත්ති අපි මේ රටේ ක්‍රියාත්මක කරා නම් අද වෙනකොට මේ රට කෘෂිකර්මෙන් ස්වයංපෝෂිත රටක් බවට පත් වෙනවා කියන එක කිසිම සැකයක් නැහැ. හැබැයි 1970 මේක කරන්න හදද්දී නැවත වරක් අපේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්නේ 1971 ඒ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලේ. විශාල තරුණ තරුණියන් පිරිසක් ඝාතනය වෙනවා. ඝාතනය වෙලා මේ රට ලේ විලක් වෙනවා. මින් පසුව නැවත වරක් 1977 1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ නායකත්වය යටතේ විවෘත ආර්ථිකයක් එක්ක මේ රටට බිහි වෙනවා. මේ විවෘත ආර්ථිකය තුළ මං හිතන්නේ අපේ සංස්කෘතික වශයෙන් අපේ රට වෙනස් වුණා. මේ රට කුඩු තිබ්බේ නැහැ. මේ රටේ පාතාල කල්ලි තිබ්බේ නැහැ. මේ සියලු දේ නිර්මාණය වුණේ 77න් පස්සේ කියන එක මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්න ඕනේ. ඒ වගේම මේ රටේ තිබුණ තවත් ඉතාම මං හිතන්නේ භයානකම ඛේදවාචකයක් වන 1983 කළු ජූලිය ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුව එතුමාගේ බෑනත් එතකොට ඒ ආණ්ඩුවේ හිටියා. පොලිසියට නිවාඩු දීලා මේ රටේ අහිංසක දමිල ජනතාව මරලා දාලා බඩු හොරකම් කරලා කරන්න තියෙන සියලුම දේ ඒ ආණ්ඩුවේ මගින් 1983 කරලයි අද සුදුන වගේ කතා කරනවා. එල්.ටී.ටී.ඊ.ට පණ පෙව්වේ 1983 දෙමළ ඩයස්පෝරාව හැදුවේ 1983 කවුද කරේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සහ එතුමාගේ ආණ්ඩුවයි. ඉන්පසුව නැවත වරක් මෙතුමා 1987 ඉන්දියාව සමග හොර ගිවිසුමක් අත්සන් කරනවා. මේ ගිවිසුම අත්සන් කරනකොට මේ රටේ හිටපු කතානායකවරයාවත් දන්නේ කැබිනට් මණ්ඩලයක් දන්නේ පාර්ලිමේන්තුවක් දන්නේ රටට ඇඳිරි නීතිය දාලා එතුමා මේ ගිවිසුම අත්සන් කරනවා. ගිවිසුම අත්සන් කරලා මොකද කරන්නේ? මේ රටට ෆෙඩරල් ක්‍රමයක් අරන් එනවා. මම මේව මතක් කරලා දෙන්නේ මේ දැන් මේ ඇවිල්ලා ඉන්න ඉස්කෝලේ ළමයි මේවා දැනගන්න ඕනේ. අද මේ පම්පෝරි ගහනවා මේ රටේ මේ රට කෑවේ එක්සත් ජාතික පක්ෂයයි. මේ රට කෑවේ එක්සත් ජාතික පක්ෂයයි. 83 87 එක කරලා ඉවර වෙලා ඊට පස්සේ ඒකට විරුද්ධව නැවත වරක් ජනතා විමුක්ති පෙරමුණ නැගිටිනවා. 88 89 යුගය ඔබතුමියට මතක ඇති. පාරවල් පාරවල් ගානේ හන්දි හන්දි ගානේ ප්‍රායකෙන් කළු කොටි කියයි අර කොටි කියයි මේ කොටි කියයි අපේ අහිංසක තරුණ තරුණියන් මරලා දාලා තිබ්බා මතක ඇති. ඒකෙන් නිදහස් මම අහුන්නේ නිදහස් උනා. හරි 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 පොඩ්ඩක් ඉන්නකෝ. ඒ ඔක්කොම කරේ කවුද? එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමයි එතුමගේ බෑණයි එක්කහුව වෙලා තමයි මේ මගඩිය කළේ මේ අපේ රටට විනාශය කරේ. ඒ අතරතුර තමුන්නාසලාට මතක ඇති ඉන්දියාවෙන් ඇවිල්ලා යාපනයට පරිප්පු අල්ලලා ගියා. මාමයි බෑණයි දෙන්නම බලන් හිටියා. එතකොට මම මේ කියන්න හදන්නේ ගරු මන්ත්‍රීතුමිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තියෙනකොට තමයි හැමදාම අපේ රටේ ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. ඉන්පස්සේ ඉන්පස්සේ 1977 ඉඳන් 94 දක්වා මේ රට එක්සත් ජාතික පක්ෂ කෑවා. ගණ්ඩ දෙයක් නෑ කෑවා. කොටි පෝෂණය කරා. ප්‍රේමදාස මහත්තයා ගිහිල්ලා ආයුධ දුන්නා. ප්‍රේමදාස මහත්තයා ගිහිල්ලා සල්ලි දුන්නා කොටින්ට. එතකොට කවුද මේ කොටි හැදුවේ? අපිද එක්සත් ජාතික පක්ෂද? මෙව දැන් අමතකද? ගරු මන්ත්‍රීය එක්සත් ජාතික පක්ෂේ මේ වැඩපිළිවෙල කරගෙන නැත්නම් අපිට මේ ප්‍රශ්නේ රටට ඇති වෙන්නේ නැහැ. කෙසේ වෙතත් 94 දී නැවත වරක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවක් අපි පිළිගත්තා. පිටවගෙන සරත් ෆොන්සේකා මැතිතුමා අද මතක් කළා. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ පියා ආරක්ෂක ඇමතිවරයා හැටියට 1995 දෙසැම්බර් මාසේ යාපනයේ අර්ධද්වීපය අපි ජයගත්තා. සිංහ කොඩිය අපි එසෙව්වා දෙසැම්බර් 5, 1995 දෙසැම්බර් 5 වෙනිදා. මේක මතක් කරන්න ඕනේ. සරත් ෆොන්සේකා මැතිතුමා කිව්වා මේ හමුදාවට යුද ආයුධ තිබ්බේ නැහැ කියලා. එක ටෙලිෆෝන් කෝල් එකෙන් පකිස්තානයට දීලා මල්ටි බැරල් රොකට් ලොන්චර්ස් ගෙනාවේ ඒ යුගයේ කියන එක මම මතක් කරන්න ඕනේ. ඒ වගේම තව දෙයක් කියන්නත් ඕනේ. චන්ද්‍රිකා මැතිනිගේ හා කිව්වනම් 2009 නෙමෙයි, ඊට කලින් අපි මේ රට නිදහස් කරලා ඉවරයි. ඒකත් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. මිතුරුනි, මං හිතන්නේ ඒ යුගය අවසන් වෙලා 2001 අපි නැවත තමුන්නාසලාට පෙරදිලා
මන්ත්‍රීතුමාවතුමයි කාලය අවසන් වෙනවා.
මං එකක් කියලා නවත්තන්නම් ගරු මන්ත්‍රීය. අර දින 52 අපේ ආණ්ඩුව ගැන මෙතුමාලා කතා කරනවා. දින 52 මෙතුමාලා මහන්සි වුණ මහන්සි වෙල්ල. කන් නැතුව බොන් නැතුව නිදි මරාගෙන අරලියගහ මන්දිරේ ඉඳගෙන තානාපතිවරුන් ගෙනල්ලා සල්ලි වියදම් කරගෙන ඒ දරපු වෑයම මේ අවුරුදු 4 මාර්තුට මේ රට වෙනුවෙන් කරානම් අද මේ රට සිංගප්පූරුවක් බවට පත් වෙනවා කියන එක ඉතාම කනගාටුවෙන් මතක් කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට KK පියදාස ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 5ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි ගරු බුලසුනේ. මන්ත්‍රීමියනි, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශය සහ ආරක්ෂක සමත්ය සිසු වෙනුවෙන් වචන කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම වැලි ප්‍රශ්නය තමයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. අපි ඒ වැලි පර්මිට් නිකුත් කරාම වැලි ගෙනිහිල්ලා තොග ගබඩා කරන තැන්වලින් ගම්මාන වලට ගියක් හදා ගන්න අතුරු පාර ගෙනින් යන පොඩි ලොරියකට පටවර ගෙච්චටි ඒක අල්ල ගන්නවා. පොලිසි අල්ලගෙන රුපියල් 50,000යි වැලි ලොරියක් නැහැ, වැලිත් නැහැ. ඊළඟට මේ දවස්වල අපි විශාල වශයෙන් ගම්පෙරළි වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ගම්බොල පාරවල් හදනවා. ඒ මේ ප්‍රශ්න රාශියකට මුහුණ දීලා තියෙනවා. ඒවට වැලි ගන්න ක්‍රමවේදයක් නැහැ. එතකොට මයියංගනේ වැලි ලොරියක් ගෙනාවත් රුපියල් 55,000 65,000 ගෙවන්න වෙනවා. නූලිය වැනි ප්‍රදේශයට වැලි ගොඩියක් ගේන්න ගියා. ඉතින් මේ තහනම පොඩ්ඩක් ඉවත් කරලා දෙන්න කියලා විශේෂයෙන් ඉල්ලා සිටිනවා. වැලි සොග වෙලෙන්දාගෙන් අරගෙන ගම ඇතුළට ගෙනිය ගන්න පුළුවන් ක්‍රමවේදයක් ඇති කරලා දෙන්න කියලා විශේෂයෙන්ම ගරු ඇමතිතුමාගේ ඉල්ලීමක් කරනවා. වැලි ප්‍රශ්නෙට විසඳුමක් හැටියට. ඒ වගේම සාමාන්‍ය ගමක් ඇතුලේ ගියක් හදා ගන්න ගිහිල්ලා ෆවුන්ඩේෂන් එකක් දාන ගන්න ගිහිල්ලා පස්චිකක් ගන්න ගියත් ඒ පස්චික ගෙනියනකොටත් අල්ලනවා. 50,000 දඩේ. ගේ හදා ගන්න ක්‍රමවේදිකුත් නැහැ. ළඟ තියෙන සල්ලි ටික 50,000 දඩේ ගෙවන්න වෙනවා. ලොරියක් නැහැ, පස්චිකක් නැහැ. ඉතින් මේ තත්ත්වෙට එතනපත් වෙලා තියෙනවා කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා. මේ ගැන දැඩි අවධානයක් යොමු කළා. මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ ගම්මානවල තියෙන ගෙවල් හදාගන්න, පාරවල් හදාගන්න ඒ ක්‍රමවේදයට අවස්ථාවක් ලබා දෙන්න කියලා විශේෂයෙන් වැලි සම්බන්ධව කතා කරන්න ඕන. ජනාධිපතිතුමාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. අතිකර ජනාධිපතිතුමාගෙන් මේ ගැන විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ඊට අමතරව ඇබඩින් දියල්ල, මගේ ආසනයේ තියෙන වස්කලි ආසනයේ තියෙන ඇබඩින් දියල්ල පහුගිය කාලෙක හරස් කළා. මේකේ දකුණ බටහිරට අනුමැතිය අරගෙන නැගෙනහිරින් මේක හදන්න යනවා. ආපහු පොඩි ජලාශාගාරයක්, විදුලි බලාගාරයක්. මේක දැන් අද විශාල පිරිසක් එතන උද්ඝෝෂණය කරනවා. මොකද පවුල් 1,500 සංචාර ව්‍යාපාරයෙන් මෙතන ජීවත් වෙන දැන මේ ඇල්ලට විශාල පිරිසක් එනවා සංචාරකව බලන්න, දේශීය සහ විදේශීය. ඒක හරහා මේ කවුද මුදලාලිලා දෙසුන් දෙනෙක් එකතු වෙලා දැන් පහුගිය කාලේ උත්සාහ කරා මේක අපි විරුද්ධ වෙලා නතර කර අධිකරණ ජනාධිපතිවත් දෙකට කැමැති දුන්නා. දැන් ආපහු මේ පරිසර මේ කොළඹ ඉන්න සමහර ලොකු මහත්තුරු ඒ පැත්තේ මධ්‍ය පළාතේ ඉන්න ලොකු මහත්තුරුන්ගේ සහයෝගය අරගෙන ආපහු ඇවිල්ලා අද ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන එතන ඒ පස්සෙට ආපහු නැවතවරක් මොකද අලංකාර ලස්සන දියලි හතක් තියෙනවා දියලි හතේ හත උඩින් තමයි මේක ගහන්නේ ඒකට අර දියලි හත වැහෙනවා ඊට පස්සේ තියෙන ප්‍රධාන මහා දියල්ලත් මේ පස්ස නිසා නැතර නැති වෙනවා එතකොට මේ ජල විදුලි ආගම නිකෝඩ් එකක් ගන්න බැරි තත්ත්වෙට තමයි විදුලි බලකාරී හදන්නේ යන්නේ ඒක නිසා වහාම මේ ගැට පියවරක් අරගෙන වහාම මේක නතර කරන්න කියලා විශේෂයෙන්ම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා ඒ වගේම තව විශාල ප්‍රශ්නයක් පැනගලා තියෙනවා පහුගිය කාලය තුළ මගේ මා නියෝජනය කරන වැසි කොට්ටාය තමයි ශ්‍රීබස්ථානයේ තියෙන්නේ මේ තියෙන්නේ ශ්‍රීබස්ථානය කියලා බෝඩ් මේවායි තියෙන්නේ ශ්‍රීපාදය කියලා තියෙනවා සර්ණි පාදම් කියලා දෙමළෙන් ශ්‍රීපාදය කියලා ඉංග්‍රීසියෙන් තියෙනවා ස්ථාන හතරක පහක තියෙනවා මේ වගේ පැරණි බෝඩ් මේවා විනාශ කළා දැන් මෙතන දානවා ගෞතම ශ්‍රීපාදය කියලා අලුත් බෝඩ් එකක් මේ වැලි පිටියේ කණ්ඩායමකුත් තැවිලා හිටවල පහුගිය දවස්වල මහා ප්‍රශ්නයක් බවට පත් වුණා ගිය පසලොස්සක පොය දවසේ විශාල සෙනඟක් එන දවස එතන විශාල ප්‍රශ්නයක් ඇති වුණා මේ පරණ බෝඩ් එක මේව කල්ලා දෙමළ නම මකලා මොකද්ද ප්‍රශ්නයක් ඇති වුණා එම නිසා කරුණා කළා මේක මම හෑන්සල් කරනවා මේ හෑන්සල් ගත කරනවා මේක බල කරන්න කියලා මේක පරණ ඒවා පරණ තිබ්බේවා මේ තියෙන්නේ නලල්ලතන්නිය කියලා තියෙනවා ඊළඟට සිරිපාදස්ථානය කියලා මේ සඳහන් කරලා තියෙනවා ඉතින් මේ ඒ වගේම මේ මගේ ආසනේ තමයි මේ බින්දුවේ බෝඩ් එකක් තියෙන්නේ බින්දුව ඒ කියන්නේ කණු කණු මායින් ගන්න ආරම්භ කරන බින්දුවේ බෝඩ් එකක් තියෙන්නේ මස්කලිය ආසනේ ආරම්භයේ ඒ ආරම්භයේ තියෙන තැනක් තියෙනවා මේ සිරිපාද ස්ථානය කියලා මේක ගහලා ඇයි මේවා මේ අලුතින් අලුතින් වෙනස් කරන කණ්ඩායම් මේක වෙනස් කරන කියලා මේ පාදිය සභා තුනකට කැඩුවා කියලා එක කණ්ඩායම් මම නම් කරන්නේ නැහැ පොහොත් මේ ඒ දේශපාලන එකේ කණ්ඩායම් ඔළුවෙන් හිටගෙන ටවුන් වල
ගරුමන්ත්‍රීතුමා ගරුමනු ගණේෂ නමතුමාට
මේ අපේ පියදාස ගරු මන්ත්‍රීතුමාගේ මෙහිම ගැන මම සතුටු වෙනවා එතුමා මේ එතන ශ්‍රීපාද අර කන්ද පට්ටමේ අතර තියෙන ඇතිවෙච්ච අර මේ අර නාමපුවරු ප්‍රශ්නය විස්තගත කණ්ඩායම් සමග ඉන්න ඉන බම් මට පෙනියනවා මොකද ශ්‍රීපාද සාමාන්‍යයෙන් අපි ඉතිහාස පුරාම සිංහලෙන් බෞද්ධ ජනතාව ශ්‍රීපාද කියලා කියනකොටම දමිළ ඉද ජනතාව ශ්‍රීනටි පාදමල කියලා කියනවා. ඒ වගේ ඇඩම් ස්මිත් කියලාත් කියනවා. ශ්‍රීපාද කියලාත් කියනවා. ඉතින් අපි කවුරුත් එකතු වෙලා යනවා උඩට. කියනවා. ඒක රටේ ජාති ඒකාබද්ධට සංහිඳියාවට ඔව් ඈ
අවසන් කර
ඔව් කරනවා කරනවා. ඒකට මේ සංහිඳියාවට විශාල පදරමක් ඇති වුණා. ඒක කඩකපලකට සමහර උත්සාහ කරා ඒක නවත්තගත්තා ඊට පස්සේ මම සූතිවන්ත වෙනවා මොකද මගේ වැඩේ ඒක මම කරනවා මට මගේ ජාතිය එකවද වැඩේ කරනවා හොඳයි සතුරු වෙනවා එතරම් ඉන්න හොඳයි
එතරම් ඒක වහලා මුළු කඩසේරම වහලා වතු කරේ විසු පාට බස්සලා අපි මේ අද ඊට සුරු පිළ මල්ල යන බස්සලා අපිට යන්න තරක් නැති කරේ නැගදේ මේක තමයි ගරු හැමතුමා මේක තමයි ඒක තමයි දැන් අර මොකද්ද මේ විල්පත්තුවේ මේ පැත්තේ අවුස්සනා වගේ
ගරු මන්ත්‍රීතුමා
මේ පැත්තෙන් අවුස්සනවා එතකොට අපි කොහෙද මේ නතර වෙන්නේ ඈ
ගරු මන්ත්‍රීතුමා
දෙවියන් වහන්සේත් එක්ක මම ජීවත් වෙන්නේ එතන මගේ ආසනේ ඒ වනිසා කරුණා කළා මේ මේ පස්සේ ඊළඟට දැන්
ගරු මන්ත්‍රීතුමාගේ කාලය අවසන්
විනාඩියක් දෙන්න
වැඩියක් දුන්නා වැඩියක් දුන්නා
විනාඩියක් දෙන්න දැන් ඔබතුමිය ආසනේ කරා තා කැලණික වැඩ ඉතිරිපාදස්ථානේ පටන් ගන්න කඩු වෙලෙන් නතර වෙන්නේ මේ දෙපැත්ත තියෙන ගාව සේවසන් 300ක් විතර තියෙනවා එක පැත්තක 200යි 300ක් විතර තියෙනවා පස් දෙනෙක් ඉන්නවා එක වසමක සමුදි නායක මහත්මයා ඉන්නවා නැත්නම් නෝනා ඉන්නවා ගාව සේක නිලධාරි මහත්මයා නැත්නම් නෝනා ඉන්නවා ඈ සංවාද නිලධාරි මහත්මයා නැත්නම් නෝනා ඉන්නවා ගාව සේක මහත්මයා නැත්නම් නෝනා ඉන්නවා ඊළඟට වින්නම මාතාව ඉන්නවා
අන්තිතුමා
පස් දෙනා රජේ පඩි ගන්න තප්පරයයි මේ පස් දෙනාට බැරිද උණ පැල පහක් හිටවන්න උණ පැල පහ මේ ගඟ ආසිය දිගටම ආ එතකොට මේ මේ දිගට එක ආරක්ෂා වෙන්නේ නැද්ද ගඟ කපල කපල ගඟ විනාශ කරන ඒ
ගරුමන්තුමා අවසන් කරන්නේ
අනිත් පැත්තෙන් වහින්නේ මහවැලි ගඟ මේ ගංගාවල් දෙක වේරගන්තොට මහවැලි ගඟයි
කැලණියගේ කඩුවෙල දක්වා අරසක රත්තරන් මේ ගංගාතුර පාලනය කර ගන්න පුළුවන් මේ වතුර අඩුවීම වළක්ව ගන්න පුළුවන් වැඩ පිළිකට යන්න පුළුවන් කියන එක මම විශේෂයෙන්
මතක් කරනවා. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.
ඒනම් ඔබතුමීට ස්තුති ගන්නවා. අපි කරුණාකාරා කියන අපිට කාල වෙලා තියෙන කනගාටු වෙනවා. ස්තුති.
මේ ළඟට ගරු විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 18ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමියනි සරත් පොන්සේකා මන්ත්‍රීතුමා යුද්ධය ගැන ගොඩක් කරුණු ඉදිරිපත් කරා. ඒ වගේම ආරක්ෂක මූලස්ථානය තිබිච්ච ඉඩම විකුණුවා. ඒ වෙනුවට අලුතෙන් ආරක්ෂක මූලස්ථානයක් හදන්න තීරණය කළා තිබුණා. එතුමන්ලා ආණ්ඩුවට බලයට පත් වෙනකොට මේ අලුතෙන් හදන ආරක්ෂක මූලස්ථානයේ සිදුවෙච්ච අක්‍රමිකතා ඒ වැරදි පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වලා ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නවා කියලා එදා මහා ලොකුවට ගෝසා පැවැත්තුවා. නමුත් අවුරුදු 4ක් වෙනවා අද වෙනකන් ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. 2015 අගෝස්තු මාසේ 5 වෙනිදා මේ පිළිබඳ සිව්පුද්ගල කමිටුවක් පත් කළා. ඒ සිව්පුද්ගල කමිටුවෙන් ඉතා පැහැදිලිව වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ වාර්තාව ඉතා පැහැදිලිව තියෙනවා the defense even before the company had obtained the registration with registrar general of companies and with the sri lanka institute of architects. ඒ කියන්නේ මේ සමාගමට උපදේශන කටයුතු වලට මුදිත ජයකොඩි කියන සමාගමට උපදේශන කටයුතු සඳහා බාර දීලා තියෙනවා. අඩුම ගානේ මේ මුදිත ජයකොඩි කියන සමාගම ලියාපදිංචි සමාගමක්වත් වෙලා නැතුව තියෙති. ශ්‍රී ලංකා ආකිටෙක්චර්ස් ආයතනේ ලියාපදිංචි වෙලා නැතුව තියෙති. ඉතින් එවැනි වැරද්දක් කරපු එකක් තවම ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. ඇත්තටම 2006 අප්‍රේල් මාසේ 5 වෙනිදා කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙන්නේ මේ ආරක්ෂක මූලස්ථානය හදන්න මේ අයට දෙන්න නෙමෙයි. එදා ඉතා පැහැදිලිව අරන් තියෙන්නේ MJPL as consultant of the Colombo Military School Complex project, not as the consultant for the Ministry of Defense. ආරක්ෂක මූලස්ථානය හදන්න කැබිනට් මණ්ඩල අනුමැතියක් නැහැ. ආරක්ෂක පාසල හදන්න තමයි අනුමැතිය තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි මේ අකුරේගොඩ හමුදා මූලස්ථානය එහි ආකිටෙක්චර්ස් කටයුතු මේ මුදිත ජයකොඩි සමාගමට ලබා දීමෙන් බරපතල වැරද්දක් වෙලා තියෙනවා. නමුත් ඒ පිළිබඳව තවමත් මේ ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඉතා පැහැදිලිව කැබිනට් එකේ තීන්දුව වලට පටහැනිව එවකට ආරක්ෂක ලේකම්වරයා මේ පිළිබඳ ගෙවීම් සිද්ධ කරන්න අමාත්‍යාංශ ප්‍රධානියා විදිහට මැදිහත් වෙලා තියෙනවා. මිලියන 600ක් වැඩ නිම කරන්න කලින් මේ සඳහා ගෙවීම් කරලා තියෙනවා. අද සල්ලි නැහැ කියනවා අර බට පිරිස සඳහා නවතැනක් හදන්න. ඇත්තට මිලියන 600ක් වැඩිපුර ගෙවලා තියෙනවා. ඒවා අය කරගන්න පුළුවන්. නමුත් ඒවා තාම කළා නැහැ. ඉතා පැහැදිලිව මේ වார்த்தාවේ තියෙනවා the payments were made on man month basis to reverse the decision from work done basis to man month basis was contradicted with cabinet decision. සම්පූර්ණයෙන්ම කැබිනට් මණ්ඩලයේ තීන්දුවට පටහැනිව තමයි මේ ගෙවීම් කරලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව අද වෙන්නක් කිසිදු ක්‍රියාමාර්ගයක් මේ ආණ්ඩුව අරගෙන නැති එක ගැන මම ප්‍රශ්න කරනවා. මොනවද ඔබතුමන්ලා මේ වார்த்தාව සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග? ආරක්ෂක අමාත්‍යාංශය විදියට මේ වෙච්ච වැරද්ද පිළිබඳ ගත්ත නීත්‍යානුකූල ක්‍රියාමාර්ග මොනවද කියන එක. ඒ වගේම ගරු සභාපතිතුමියනි අපි යුද්ධය ගැන කතා කරා. නමුත් අවුරුදු 30 ගානක යුද්ධයක් තිබුණා. අපි ආයුධ නිෂ්පාදනය කරේ නැහැ. ආයුධ නිෂ්පාදනය කියන එක අදත් නැහැ. අඩුම ගානේ එවැනි ආයුධ නිෂ්පාදනය නෙමෙයි මේ වඳුරන්ට රිලවුන්ට දඩුලේනන්ට වෙඩි තියෙන වායු රයිෆල් එවත් අපි හදන්නේ නැහැ. අදත් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත චීනෙන් වායු රයිෆල් එක ගෙන්වනවා. එයා රයිෆල් ගෙන්නන්න අවසරය දෙනවා. එසා බාල වායු රයිෆල් දැන් ලංකාවට එනවා. අපේ රටේ ඒව නිෂ්පාදනය කරන්න පුළුවන් ආයතන තියෙනවා. විශාල අපනයන ආදායමක් අපිට උපය ගන්න පුළුවන්. විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්. අද මේක ගොවි ජනතාවට විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ ගැටලුවට උත්තරයක් වෙන්නත් අපේ නිෂ්පාදනය වැඩි කරගන්නත් අපේ ආනයන වීදම අඩු කරගන්නත් පුළුවන් මේ වායු රයිෆල් සඳහා ලංකාවේ තියෙන ආයතන වලට ඉඩපස්තාව හදමින් ආනයනය කියන එක සීමා කරන්න ආරක්ෂක අමාත්‍යාංශයේ මෙවැනි ආනයනික එයාර් රයිෆල් වලට අවසර නොදී ඉන්නවනම් ඒ නිසා ඒකත් මම මතක් කරමු. ඒ වගේම ගරු සභාපතිතුමීනි ආරක්ෂක අමාත්‍යාංශයට පහුගිය දවස්වල අර ඔක්තෝබර් 26න් පස්සේ ඇතිවෙච්ච විශේෂ තත්ත්වයේදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවරගත්තා. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මේ ආරක්ෂක අමාත්‍යාංශයට කිසිදු සම්බන්ධයක් නැහැ. අදත් මං හිතන්නේ කිසි මන්ත්‍රී කෙනෙක් ඒ පිළිබඳව කතා කරෙත් නැහැ. මොකද ඒක වෙනම විෂයක්. ඒ නිසා දැන් වහාම එය ඒ අදාළ අමාත්‍යාංශයට පැවරිය යුතුයි. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තවදුරටත් පවත්වා ගැනීම කිසිදු උවමනාවක් නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමියනි යුද්ධයේ සම්බන්ධයෙන් කතා කරද්දී හමුදා සොල්දාදුවන් පිළිබඳ විශාල මැසිවිල්ලක් තියෙනවා. විශේෂයෙන්ම විශ්‍රාමික හමුදා සොල්දාදුවන්ගේ ප්‍රශ්න 85-90 කාලේ බඳවගත්ත ඒ බඳවගත් අයට විශ්‍රාම වැටුපක් ලබා දෙන්න පොරොන්දු වෙලා තිබුණා. නමුත් අද වෙනකන් ඒ අයට අඩුම ගානේ හමුදා රෝහලින් බෙහෙත් ගන්නවත් එයට අවස්ථාව ලැබිලා නැහැ. නිසා විශාල කණ්ඩායම් ප්‍රමාණයක් ඉන්නවා යුද්ධයේ කාලෙදි ඒ යුද්ධයට මැදිහත් වෙලා අතපය කඩාගෙන. නමුත් අද වෙනකන් විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන. ඒ නිසා විශේෂයෙන්ම ආබාධිත හමුදා සොල්දාදුවන්ගේ විශ්‍රාම වැටුප පිළිබඳ ප්‍රශ්නේ, විශ්‍රාම වැටුප විෂමතාවයේ පිළිබඳ ප්‍රශ්නේ වහාම රජයක් විදියට විසඳිය යුතුයි කියන එක මා යෝජනා කරනවා. ඒ වගේම ගුවන් හමුදා විශ්‍රාමිකයන් ගුවන් හමුදාවේ විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් ඇති කරලා තියෙන විශේෂ අරමුදලක් තියෙනවා. විධායක සුබසාධක අරමුදල විශ්‍රාම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් යෝජනා කරලා තිබුණා. එහි මීට කලින් වසරවලදී ඒ සොල්දාදුවන්ට නිලධාරීන්ට යම් සහනදායි ප්‍රතිලාභයක් ගන්න හැකියාව තිබුණා. නමුත් මෑතකදී චක්‍රලේඛනයක් මගින් ඒ ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය අඩු කරලා තියෙනවා. ඉතින් ඒ අඩු කිරීම කිසිසේත්ම සාධාරණ නැහැ. මොකද එතන දෙවිධයකට සැලකීමක් තියෙනවා. ඊට කලින් විශ්‍රාම ගිය ගුවන් හමුදා සේවකයන් නිලධාරීන්ට වැඩි ප්‍රතිලාභයක් ලැබුණා. මෑතකදී විශ්‍රාම යන හමුදා ගුවන් හමුදා නිලධාරීන්ට සහ සොල්දාදුවන්ට ඒ ප්‍රතිලාභය ලැබෙන්නේ නැහැ. ඒ නිසා එය සාධාරණයක් නෙමෙයි. ඒ වහම නිවැරදි කරන ලෙස මා මතක් කරනමින් තියෙනවා. ඒ වගේම හමුදා සේවයේ ඉඳලා හමුදා යුද කටයුතු සඳහා සේවා අවශ්‍යතාවය දැනුම් දුන්නට පස්සේ නැවත සේවයට සම්බන්ධ වෙච්ච නිලධාරීන් නැවත සේවයේ යෙදුණ නිලධාරීන්ගේ විශ්‍රාම වැටු පාරිතෝෂිකය ඒ විශ්‍රාම වැටු පාරිතෝෂිකය ලබා දෙනවා කියලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවායි කියලා ගිය අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා විශ්‍රාම වැටු අධ්‍යක්ෂවරයා එයට ලිපියවලා තිනවා. නමුත් දැන් අවුරුද්දයි මාස 4ක් වෙනවා මේ වෙනතෙක් ඒ විශ්‍රාම වැටු පාරිතෝෂිකය ඒ අයට තාම ලැබිලා නැහැ. ඒ නිසා වහාම ඒ ප්‍රශ්නෙට මැදිහත් වෙන කියන එක ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි, ජාතික මිනිස් බල සන්නද්ධ සංචිතය, ඒ සංචිතය තුළ අවුරුදු 17ක් වැඩ කරපු අය ඊට පස්සේ හමුදාවේ සේවයට අනුයුක්ත කරා. එසව උන් අවුරුදු 22ක් විතර හමුදා සේවයේ ඉඳලා තියෙනවා. මේ අයගේ මුල් සේවා කාලය අතහැරලා තමයි ඔවුන්ගේ සේවා කාලය ගණන් හදලා තියෙන්නේ. නමුත් ඔවුන් දිගටම ගත්තොත් අවුරුදු 22කට ආසන්න කාලයක් රැකියාවේ නියුක්ත වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට ලැබිය යුතු ඒ අයිතීන් වැටුප් පිළිබඳ අයිතිය වහාම ලබා දිය යුතුයි කියන එක අවධාරණය යොමු කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි, පොලිසිය පිළිබඳ අද උදේ ඉඳලා ගොඩක් මන්ත්‍රීවරු කතා කරා. පොලිසියට ලැබිය යුතු සංයුක්ත දීමනාව, ඒ වගේම ඒ බටායක පිළිබඳ ප්‍රශ්නය විතරක්ම නෙමෙයි උසස් වීම පිළිබඳ ප්‍රශ්නෙත් සාකච්ඡා වුණා. 2018 අගෝස්තු මාසේ පොලිස් පරීක්ෂකවරු ප්‍රධාන පොලිස් පරීක්ෂක CI තනතුරට පත්කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් කැඳවලා තිබුණා. 120කට ආසන්න ප්‍රමාණයක් ඒ සම්මුඛ පරීක්ෂණයට කැඳවලා ලියුම් යවලා තිබුණා. නමුත් ඔවුන් කොළඹට ආවට පස්සේ එකපාරටම දුරකථනයෙන් දැනුම් දීලා ඒ සම්මුඛ පරීක්ෂණය හිටපු ගමන් අවලංගු කරා. එදායින් මෙදාත් එක් ඒ සම්මුඛ පරීක්ෂණ නැවත තිබුණෙත් නැහැ. ඒ පරීක්ෂකවරු CI තනතුරට උසස් වීම ලබා දුන්නෙත් නැහැ. ඒ අතරතුරේ තමයි 14 දිනකට පමණක් ඒ උසස් වීම ලබා දීලා තියෙන්නේ. ඒතන බරපතල අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ පිළිබඳ ඒ පොලිස් නිලධාරීන් මැසිවිල්ලක ඉන්නවා. ඒට සාධාරණ ඉටු කරන්න වහම් මැදිහත් වූ ඉති කියන එක මා අවධාරණය කරනවා. ඒ වගේම පොලිස් සහායක නිලධාරීන්ගේ ප්‍රශ්නේ, ඔවුන් කාලයක් තිස්සේ ස්ථිර කරන්නේ නැතුව හිටියා. මේ පාර්ලිමේන්තුව අපි අවධානය කරාට පස්සේ ආණ්ඩුවට සිද්ධ වුණා ඔවුන් ස්ථිර සේවයට අනුයුක්ත කරන්න. නමුත් වසර 13ක් තිස්සේ ඒ අයට ලැබිය යුතු දීමනා මෙතෙක් ලබා දීලා නැහැ. ඒ නිසා වහාම ඒ පොලිස් සහායක සේවයේ නිලධාරීන්ගේ දීමනා ලබා දෙන්න කියන එකත් අවධාරණය කරනවා. ඉතින් පොලිසියේ සේවකයන්ට ලැබිය යුතු දේවල් පිළිබඳව කතා කරද්දී අපේ පාර්ලිමේන්තුවේ ඉන්න පොලිස් නිලධාරීන් සම්බන්ධෙනුත් යමක් කතා කළ යුතුයි. පාර්ලිමේන්තුව පොලිස් නිලධාරීන් ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවේ නිලධාරීන් ගණයට වැටෙනවා. අපි ළඟ තියෙන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ මන්ත්‍රීවරයෙක් කියන්නේ කවුද? පාර්ලිමේන්තු ලේකම්වරයෙක් කියන්නේ කවුද? පාර්ලිමේන්තුවේ නිලධාරීෙක් කියන්නේ කවුද කියලා ඉතා පැහැදිලිව තියෙනවා. එහි ඉතා පැහැදිලිව තියෙනවා පාර්ලිමේන්තුවේ නිලධාරයා යන්නේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට ස්ථිර ලෙස වුවත්, తాවකාලික ලෙස වුවත් වරින් වර පත්කරු ලැබිය හැකි යම් තැනැත්තෙකු අදහස් කරන අතර ඊට ලේකම් හා
පාර්ලිමේන්තු භූමිය ඇතුළත කාර්යයේ යෙදී සිටින යම් පොලිස් නිලධාරියෙකුද ඇතුළත් වේ. එනිසා මේ පාර්ලිමේන්තු සභාගර්භයේ තුල සීමාව තුල වැඩ කරන සෑම පොලිස් නිලධාරියෙක්ම 300කට අධික පොලිස් නිලධාරීන් ඒ හැම කෙනෙක්ම පාර්ලිමේන්තු නිලධාරියෙක් විදිහට මේ වරප්‍රසාද පනත යටතේ ගණන් ගැනෙනු. එනිසා ඔවුන්ට මේ පාර්ලිමේන්තුවේ සේවකයන්ට හවස 6:00 පස්සේ යම්කිසි දීමනාවක් රුපියල් 750ක් දෙනවා නම් ඒ සෑම දීමනාවක්ම මේ සේවය කරන පොලිස් නිලධාරීන්ටත් හිමිය යුතුයි. ඒක ඔවුන්ගේ අයිතියක්. ඒක නීත්‍යානුකූලව ලැබිය යුතු අයිතියක්. නමුත් කනගාටු කරුණ සභාපතිතුමියනි මෙතෙක් ඒ පොලිස් නිලධාරීන්ට ඒ දීමනාව ලැබෙන්නේ නැහැ. සෙනසුරාදා දිනේ පාර්ලිමේන්තුව පැවැත්වුණොත් පාර්ලිමේන්තු සේවකයන්ට තමන්ගේ වැටුපෙන් 20න් එකක පංගුවක් ලැබෙනවා. හැබැයි කිසිදු පොලිස් නිලධාරියෙකුට ඒක ලැබෙන්නේ නැහැ. මේ පොලිස් නිලධාරීන් සියලු දෙනාම මේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු නිලධාරීන්. එනිසා ඒ පොලිස් නිලධාරීන්ටත් ඒ ලැබිය යුතු දීමනාව ලබා දිය යුතුයි කියලා මා අවධාරණය කරන ඒ ගරු කතානායකතුමාගේ අවධානයට. ඒ වගේම ඒකට පොලිස් දෙපාර්තමේන්තුවෙන් සල්ලි එන්නේ නැත්නම් මහා භාණ්ඩාගාරයට දැනුම් දීලා ගරු ලේකම්තුමාලා හරහා මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කරලා මේ පාර්ලිමේන්තුවේ සේවය කරන සියලුම පොලිස් නිලධාරීන්ට පාර්ලිමේන්තු නිලධාරියෙක් විදිහට ලැබිය යුතු වරප්‍රසාද දීමනා සියල්ල ලබා දෙන්න මැදිහත් වෙන ලෙස මායිතා කරුණාවෙන් මතක් කර සිටිනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි පොලිසියේ හොඳ වගේම පොලිසිය කරන නරක වැඩත් කියන්න ඕනි. සමහර පොලිස් නිලධාරීන් අපි දැක්ක ඊයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණයේදී ඉතාම අමානුෂික ම්ලේච්ඡ විදිහට තිරිසන් විදිහට විශ්වවිද්‍යාල උපාධිධාරී ශිෂ්‍යයන්ට පහර දුන්න සමහර පොලිස් නිලධාරීන් තරු පටි ගහගත්ත පොලිස් නිලධාරීන් ඒ ශිෂ්‍යයන්ව ඇදගෙන ගිහිල්ලා සත්තුන්ට කුඩුකාරයන්ටවත් ගහන්න නැති විදිහට පහර දෙනවා දැක්කා. ඉතින් ඒක සම්පූර්ණයෙන් අපි හෙලා දකිනවා. එවන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගත යුතුයි. ඒක පොලිස් ප්‍රතිවරයාගේ වගකීමක්. එහෙම නොති වුණොත් අර යුද්ධයේ තිබිච්ච තත්ත්වයටත් වඩා ම්ලේච්ඡ තිරිසන් තත්ත්වයකට පොලිසියපත් වෙන්න පුළුවන්. ඒක වෙනස් කර ගැනීම පොලිස් ප්‍රතිවරයාගේ වගකීමක් කියන එකත් මතක් කරනවා. ඒ වගේම පහුගිය දවස්වල රටේ යම් යම් සිද්ධි කීපයක් ඇති වුණා. බලංගොඩ ප්‍රදේශයේ බලංගොඩ නගරය තුල මහජන බැංකුව ඉදිරිපිට අහම්බ සිදුවීමක් වුණා. වාහනයක ආපු තරුණ පිරිසක් ඉදිරියෙන් ආපු ත්‍රිවිල් රථයක හැප්පෙන්න ගියා. ත්‍රිවිල් රථයේ හිටියේ බලංගොඩ පොලිසිය වැඩ කරපු රාලහමි කෙනෙක්. වැඩ ඇරිලා සේවයේ අවසන් වෙලා ගෙදර යන ගම. නමුත් එතන ඇතිවෙච්ච බහිම්බස් වීමේදී දෙගොල්ලෝ අතර ගුටි හුමාරක් වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද වුණේ? ඒ පොලිසිය ඔහුගේ යාළුවන් මිත්‍රයන් ඇවිල්ලා අර තරුණ කණ්ඩායමට පහර දුන්නා. ඒ තරුණ කණ්ඩායමේ කීප දෙනෙක් රෝහල්ගත වෙලා හිටියා. රෝහලට ගිහිල්ලා පොලිස් නිලධාරීන් ඒ රෝගියාව පොලිසිය රෝහලෙන් එළියට අදගෙන ඇවිල්ලා හොඳටම ගහලා අමානුෂික විදියට ගහලා නැවත රෝහල්ගත කරනවා. එතකොට ඒ රෝහලේ දැන් තියෙනවා ඇඩ්මිට් කරපු ටිකට් දෙකක්. දැන් අද වෙනකොට ඒ තරුණයන් අත්අඩංගුවේ. ඊට පස්සේ ඒ අයට තුවක්කු දාලා චෝදනා එල්ල කරලා තියෙනවා. එතන බරපතල විනය විරෝධී වැඩක් පොලිස් නිලධාරීන් කරනවා. රාජකාරීට බාධා කරනවා කියලා චෝදනා කරලා තිනවා. කිසිසේත් මෙහෙම එකක් නෙමෙයි. රාජකාරී අවසන් වෙලා ගෙදර යන සිවිල් ඇඳුමින් යද්දි තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙතන තියෙන වෙන ප්‍රශ්නයක්. එතන පොලිස් ස්ථානාධිපතිවරයා මේ තරුණයන්ගෙන් බලංගොඩ නගරයේ තුල සමහර පොලිස් නිලධාරීන් කරන අකටයුතුකම් පිළිබඳ තොරතුරු ගන්නවා. හැන්දෑවට ගෙදර යනකොට මාකට් එකේ එළවලු මල්ලගෙන ඉන්න පොලිස් නිලධාරීන්, මාළු මාකට් එකේ මාළු කෑල්ල අරන් යන පදාව ගන්න පොලිස් නිලධාරීන් පිළිබඳව තොරතුරු ගත්ත තරුණයාව තමයි මේ පොලිස් ස්ථානාධිපතිවරයාත් එක්ක තියෙන තරහත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන නිසා පොලිස් ප්‍රතිවරයාගෙන් පොලිසියෙන් මයිතා ඕනෑකමෙන්ලා සිටිනවා. වහාම විධිමත් ක්‍රාස් පොලිසිය හරි යොදවලා පරීක්ෂණයක් පවත්වන්න. මෙතන තරුණයෝ නෙමෙයි වැරද්ද කරලා තියෙන්නේ. එතන පොලිසිය ඇතුලේ තියෙන ප්‍රශ්නයක් අර තරුණයන්ගේ පිටින් ගිහිල්ලා තියෙනවා. සිද්ධ වෙච්ච අහඹ රිය අනතුර පිළිබඳ සම්පූර්ණ CCTV සටහන් මහජන බැංකුවේ CCTV යන්ත්‍රයේ තියෙනවා. එනිසා ඒව අරගෙන සාධාරණ ඉටු කරන්න කියලා විශේෂයෙන් පොලිසියට මතක් කරනවා. ඒ වගේම අපිට මතකයි කුඩාවැල්ලේ පහුගිය දෙසැම්බර් 25 වෙනිදා පාන්දර 7:45ට විතර 4 දෙනෙක් වෙඩි තියලා මැරුවා. තව 7 දෙනෙක් තුවාල ලැබුවා. ඒ 4 දෙනා මරපු සිද්ධිය සම්බන්ධයෙන් කුලියට මිනි පරපු ඒ අයව අත්අඩංගුවට ගත්ත කීප දෙනෙක්, සමහර අය පැනලා ගියා. එතෙන්දී STF එකේ හිටපු එක්කෙනෙක් රෝහිත කියන පුද්ගලයාත් අහු වුණා. ඒ වගේම තිලින කසුන් කියන බෙලියත් එක්කෙනා තංගල්ල පොලිස් අධිකාරියේ රදෝගෙන හිටියා. පොලිස් අධිකාරී කාර්යාලයෙන් පැනලා ගිහිල්ලා තියෙනවා. පොලිස් අධිකාරී කාර්යාලයෙන් පැනලා ගිය මේ පුද්ගලයා කොහොමද පැනලා ගියේ කියන එක ඇත්තටම ප්‍රශ්නකාරී. මේ සිද්ධිය පිටිපස්සේ තියෙන ඉතා පැහැදිලිව ධීවර වරායේ දීවර සමාන් ව්‍යාපාර දෙකක් අතර ගැටුමක්. කල්යාණ දීවර කලණ දීවර ව්‍යාපාරයේ සහ තවත් දේශපාලඥෙක් මැදිහත් වෙලා පවත්වගෙන යන ව්‍යාපාරයක් පිළිබඳව ඒ දෙගොල්ලෝ අතර තියෙන ගැටුමක්. ඒ ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දේශපාලනය බලය හොබවන පුද්ගලයා කුලියට මිනිමරණ කණ්ඩායමක යොදවලා මේ සිව් පුද්ගල ඝාතනය සිද්ධ කරේ. අදත් ඒ පරීක්ෂණය යට ගන්න දේශපාලන මැදිහත් වීමක් තියෙනවා. එනිසා ඒ දේශපාලන මැදිහත් වීමට ඉඩ දෙන්න එපා. පොලිස් ප්‍රතිවරයාගේ වගකීමක් විදිහට අපි අවධාරණය කරනවා එතන වෙච්ච ඒ සිදුවීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න. පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රඳවගෙන හිටපු කෙනෙක්ව කොහොමද එතනින් පැනලා යන්නේ? එතන බරපතල ගැටලුවක් තියෙනවා. ඒ පිළිබඳ වහම පරීක්ෂණයක් පවත්වන්න කියන එක මා අවධාරණය කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි, මේ
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි කාලයක් ඔබතුමා
හරි. ඒ අවසාන විනාඩිය තුල පරිසරය පිළිබඳ පුංචි කරුණු දෙකක් විතරක් මම මතක් කරන්න කැමතියි. ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ ඇමතුමත් ඉන්න නිසා විශේෂයෙන්ම දනෝකන්ද ප්‍රදේශය වනජීවී රක්ෂිත කලාපයක් ලෙස නම් කරන්න කියන එක මා එතුමාගෙන් තව උනායකමෙන් ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳ විස්තර එතුමා පැහැදිලිව දන්නවා. ඒ වගේම ගම්පහ මීරිගම දියුලපිටිය ප්‍රදේශයේ දැන් මේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීමත් එක්ක පස් කැපීමේ ජාවාරමක් සිද්ධ වෙනවා. ඒක ඉතා බරපතල සිදුවීම් මාලාවක් සිද්ධ වෙන්නේ. ඒ ගම්පහ ප්‍රදේශයේ මීරිගම සහ දියුලපිටිය ප්‍රදේශයේ පුරාවට තියෙන මේ අනවසර පස් කැපීම් සහ සමහර පරිසර බලපත්‍ර සහ ඒවා සලකන්නේ නැතුව මේ අවසර ලබා දීම පිළිබඳව වහම මැදිහත් වෙන්න ඔබතුමා රාජ්‍ය ඇමතිවරයා විදිහට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවර ඇමතිවරයා. ඒ නිසා වහම ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි,
මේ කාලය අවසන්.
හරි, අවසන් කරනවා. මේ මේ ප්‍රශ්න දෙකට අමතරව අද මේ පස් කැවීමේ ප්‍රශ්නයත් විශේෂයෙන්ම මැණික් ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨයේ මුහුණ දීලා තියෙන ගැටලුව මැණික් අපනයනය කිරීම සහ ආනයනය කිරීමේදී පනවලා තියෙන 2% බද්ද. ඒ බද්ද නිසා ඔවුන්ට විශාල අසීරුතාවයක් තියෙනවා. අපි ඒ ව්‍යාපාරය දිරිමත් කරනවා නෙමෙයි, එය ඇත්තටම අසාධාරණ බද්දක්. ඒකෙන් වෙන්නේ මැණික් ගල් කැපීමේ කර්මාන්තය තවත් පස්සට යනවා. ඒ නිසා ඒක වෙනස් කරන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.